ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක එක විසර්ජන 50 කිටුම්පත ගරු අගමැතිතුමා.
ගරු කථානායකතුමනි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරය හැටියට ඉදිරිපත් කරන ලද ආයවැය ලේඛනයේ විවාදයේදී පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙන අවස්ථාවට එකතු වන්නට පුළුවන් වෙන්නේ ඉතාම බරපතල අරමුදයක් අපි පසු කරමින් සිටින අවදී. ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරය හැටියට මෙම අවස්ථාවට අපි එළඹෙනකොට අපි අමතක නොකළ යුතුයි අපි ලොකම අර්බුදයක් ගත කරමින් සිටින බව. ඒ වගේම එහි බරපතලකම පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු ගැඹුරෙන් අවබෝධ කරගෙන ඇති කියන ටිකත් සිහිපත් කරන්න කැමැතියි. එවැනි කාරණාවල් සිද්ධාන්තයන් පිළිගනිමින් ඒ වෙනුවෙන් අපේ තියෙන එකඟතාවය මුහුණ දෙන ක්‍රියාමාර්ග ගැන ඇතිකර ගැනීමට විශාල අරමුදයකට පත්විය යුතු නැහැ කියලා මම විශ්වාස කරනවා මුලින්ම. මෙම ආයවැය ලේඛනය ගරු කථානායකතුමනි, ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ශේෂ්ත්‍ර ගණනාවක් ආවරණය කරමින් සමාජ ආර්ථික දේශපාලන ශේෂ්ත්‍රයන් ඒකාබද්ධ කර ගනිමින් ඉතාම ඉතිහාසයේ වැදගත්ම ආයවැය ලේඛනයක් බවට පරිවර්තනය කර ගැනීමේ අලුත් මාවතක් ඉදිරිපත් කර තිබෙනවා. එහි විශේෂ වන්නේ අපි ඒකාබද්ධ සැලසුම් හා කළමනාකරීත්වයට මුල් තැන දෙන ගමන් මාර්ගයක අවශ්‍යතාවය පිළිගැනීමයි. මේට දේශපාලනයක් තිබෙන්න බෑ. ඒකාබද්ධ වූත් සැලසුම් ගත වූත් කළමනාකරණයක් හා එම ක්‍රියාමාර්ගයේ වැදගත්ම අවස්ථාව අපි ඉන්නේ. ඔබතුමා කරු කථානායකතුමා මගෙත් එක්ක පිළිගනී, මේ පාර්ලිමේන්තුවට මේ වෙනකොටත් අපේ රාජ්‍ය සංස්ථාවල් 150ක් විතර තමන්ගේ වාර්තාවල් එවලා නැහැ. ඉතින් මම යළිත් සිහිපත් කරන්නේ මේ ඒකාබද්ධ සැලසුම් සහගත කළමනාකරණ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමට ජනාධිපතිතුමාට අපි සහයෝගය ලබා දිය යුතු බව මේ ආයවැය ලේඛනයේ. එහි ප්‍රධාන වශයෙන් පොලිසි මෙෂර්ස් ප්‍රොපෝස් ඉන් ද බජට් 2023 includes key reforms in the spheres of enhancing external trade and investment, addressing issues in the land and labor sectors, as well as revenue expenditure and management, state-owned enterprise reforms, public sector reforms, debt management, financial sector, and social welfare. We are discussing this budget at a time when many things of significant importance are in the final stages, Honorable Speaker. The IMF assistance and the response of the multilateral and bilateral agencies involved in the debt restructuring process, including the support of our friendly countries, USA, India, China, Japan, and the European Community, who are clear on their assistance. We are also witnessing most welcome gradual changes that are taking place, bringing a consolatory atmosphere to the extreme hardship the people of this country were exposed to. අපිට අමතක කර හැකි නැහැ, අපි අමතක නොකළ යුතුයි මාස 3කට කලින් රටේ තිබුණු බරපතල තත්ත්වය, ඉන්ධන අරමුදය, ඒ වගේම ගෑස් අරමුදය, ඒ නිසා ඇති වුණු ප්‍රවාහන අරමුදය, කෙවල් දොරවල් වල අරමුදයන්, මේවා හැමුවේ මේ කාල පරිච්ඡේදය කළමනාකරණය කරගනිමින් අපිට ඉදිරියට ගමන් කරන්න පුළුවන්කම ඇති කරගෙන තියෙනවා. මේ වෙන විටත් අපේ අපනයන ශ්‍රේෂ්ඨයන්ගේ හිසස වීමේ යම් යම් ශ්‍රේෂ්ඨවලට ඉඩකඩ ලැබිලා තියෙනවා. Therefore, we should consider it as a positive sign of direction we are moving towards. කිසිවෙකුට එහෙම නැහැ කියලා කියන්න පුළුවන් නම් අපි ඊයේ අමතක කොට අද ජීවත් වෙන්න හදන පිරිසක් බවට පත් වෙනවා. I'm more concerned and would like to bring the attention with the approach in this budget, as I spelled out earlier, HE, the President and the Finance Minister call for the need to start a new journey. We all should support to start a new journey, that is the most important. He emphasized very clearly the 77 open economy is not a success today. He emphasized the monopolized state sector is not the success story. Therefore, we needed restructure reforms in order to move forward. In the present circumstances, as well as across the world, what is happening, Sri Lanka has to give its attention to. During his speech, referred to in the principal sources of our income, mentioned the plantation sector, free trade zones, garment industry, tourism and foreign employment, he also drew attention to our failure to secure new large-scale foreign income generating opportunities. මේ නිසා විශේෂයෙන් අපි මූණ දෙන පළල් කිරීම හා අලුත් ආයෝජනයන් ගෙන්වා ගැනීමට තුඩු දීමේ කාරණාවට පසුගිය කාලේ කොවිඩ් වසංගතය බලපෑවා. කොවිඩ් වසංගතය නිසා ලෝක ආර්ථික අර්බුදයක් පැවතියා. ඒ අර්බුදය හමාර නෑ. ලෝක ආර්ථිකය අද පසුබැහැමකට පත්වී බොහොම මන්දශීලී හිමින් යන ගමනකට පරිවර්තනය වී තිබෙන බවත් 2023 එසේ සිදුවෙන බවත් ප්‍රකාශයට පත්වී පිළිගෙන හමාරයි. ඒ වගේම වෙනත් ජාත්‍යන්තර ගැටුම්, ඒ වගේම කලින් සඳහන් කර පරිදි අපේ ඉන්ධන අර්බුදය, මේ ඉන්ධන අර්බුදය ඉවර වෙන්නේ නැහැ. මේ ඉන්ධන අර්බුදය අපේ එදිනෙදා ජන ජීවිතයට, ආර්ථිකයට, සංවර්ධනයට, අපේ ඉදිරි ක්‍රියාමාර්ගවලට බලපානවා. ඒ වගේම අනිත් රටවල් වලටත් බලපානවා. බලන්න ගරු කතානායකතුමනි, මම සිහිපත් කරන්න කැමතියි අද එංගලන්තයේ මහා බ්‍රිතාන්‍යයේ ඇතිවිච්ච ආර්ථික අර්බුදයන්, ජීවන අර්බුදයන් හමුවේ ඇතිවුණු පෙරළි ගණනාවක් මේ අවුරුද්ද තුළ. ඒ නිසා මේ පොදු ලක්ෂණයක් ලෝක ආර්ථිකයේ. අපි අවබෝධ කරගමු අපි ලෝක ආර්ථිකයේ සමග මේ ඇති වී තිබෙන තත්ත්වයන්ට මුහුණ දීමට හැකි ක්‍රියාමාර්ගයකටත් අපි එකගතාවෙන් ගමන් කරන්නට ඕනේ. We also have to admit that we have failed to optimize the productivity of most of these areas, as I mentioned below, before. As a result, the current pressure on our economy due to the several hard-hitting factors like unbearable debt burden, resulting difficulty of mobilizing external assistance as desired, we are compelled to look inward and develop the existing poorly serving income sources in a priority. There is no doubt that if we could venture into new areas in keeping with the global trend smoothly, that is the most desirable thing to do. But the obstacles we are facing to step into new areas due to our present economic conditions have to be borne in our minds. Honorable Speaker, turning inwards to give the required impetus to our existing production lines should take priority. More funds should flow into these areas. Agriculture, non-productive land resources, defunct and declining essential industries have to be provided with capital. Entrepreneurship, introducing better administrative strategies and relaxation of outdated laws as proposed by the President that stand as an impediment for the revival will receive priority under this budget. Garu Kathanayakathumani, the focus on promoting the productivity of unutilized state lands held by the LRC, the SPC and other state institutions and the divisional secretaries is a welcome move to expand national land reform policy and food security. Me athyavashyadayak. Me athyavashyadayak. Ape rate idan illana janathawata e sandaha idan nidahas kirimata ho danata hariyaakara bhavithayata ho prayojaneeta noganna paladaayi lesa prayojaneeta nogena athahara dama athi lakshaganan idama idan yali ආර්ථික ක්‍රියාමාර්ගයකට ගැනීමට මේ අයවැලේකන යෝජනා කරමු. ඒ නිසයි මම සඳහන් කරේ. Release of land for productivity will drive new labor, especially the youth. Entrepreneurship in farming in this will attract new capital. ඉතින් මේක තමයි ආර්ථික ක්‍රියාදාමයේ එක පැත්තක් අපේ අභ්‍යන්තරව අපේ රටට කළ හැකි. ඒ සඳහා මේ අයවැලේකනේ විවෘත කර තිබෙනවා. තරුණයන් හා කාන්තාවන්ට ඒ ගමින් ගමට ඒ ක්‍රියා මාර්ගයට එක්විය හැකි ලෙස අලුත් වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න අපි අවුරුදු දශක ගණනාවකට පස්සේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම රාජ වැවිලි සංස්ථා හා රජයට අයත් ප්‍රධාන අයිතිවාසිකම් තිබෙන භූමි භාගයන් ගැන යලි සලකා බලන්නට එඩිතර තීරණයක් ගන්න පුළුවන් වීම මං හිතන්නේ රටේ අනාගතයේ දිශ බැලීම සඳහා වූ කළ ආයාචනයේ වැදගත්ම පියවරක්. තරුණයන් හා කාන්තාවන්ට තමයි අපි අනාගතයේ මේ වගකීම බාර දෙන්න තියෙන්නේ. ඒ සඳහා වූ නිෂ්පාදන ශ්‍රේෂ්ඨවලට අලුතෙන් පිවිසෙන්න පුළුවන්කම යෝජනා කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මම ස්තුතිවන්ත වෙනවා ඩියු ගුණසේකර මැතිතුමාගේ වාර්තාව මගේ මිත්‍රා ජෝන් සෙනවිරත්න මැතිතුමාට මතක ඇති. පාර්ලිමේන්තුවේ ඩියු ගුණසේකර වාර්තාවක් සකස් කරා සම්පූර්ණ වැවිලි ශේෂ්ත්‍රයේ අපතේ හෝ ප්‍රයෝජන නොගන්නා ඉඩම් පිළිබඳ අද දක්වා එක භාණ්ඩාගාරයේ තියෙනවා. කිසිම වැඩපිළිවෙලකට පාත්‍ර කරේ නැහැ. ජනාධිපතිතුමා මේවා ගැන අවධානය යොමුකොට මේ ඉලක්කය ජාතික ඉලක්කයක් බවට පරිවර්තනය කරන්න පාර්ලිමේන්තුවේ සහයෝගය ඉල්ලන අවස්ථාවේ හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම තමන්ගේ ජනතාව නියෝජනය කරන කොට්ටාසවල ඒ තරුණයන්ට කාන්තාවන්ට මේ අවස්ථාව දීම සඳහා අත්වැල් බැඳගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. Collectively, they will push into new economic frontier, mainly based on food production and export-oriented farming and fisheries. The new institution proposed by the amalgamation of the BOI and the EDB, and investment promotion could implement this at the national level. May ayatana vadi vadiyen thibimata wenuwata එක ක්‍රියාකාරී ආයතනයක් බවට පරිවර්තනය කිරීම සඳහා මම පසුගියදා ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමාගේ වැඩපිළිවෙලට සහභාගී වුණා නාගරික සංවර්ධන අධිකාරිය the one stop clearing center. මේවා අවශ්‍යයි. අද BOI and the EDB both have failed to expedite the process. It's delaying and dragging. We need investors to come in, start and move on. දැන් මේක හැමදේ දෙපැත්තම අපි පිළිගන්න දෙයක්. ඒකට අලුත් ක්‍රියාවලියකට අවතීර්ණ වීමට යෝජනා කර තිබෙනවා. ඒ අපි එක්ව ක්‍රියාත්මක කරගමු. Even with regard to the proposal to develop our mineral resources based to more income generation, we have to pay attention to the possibilities of addressing the highly potential areas with more appealing and quick income generation chances. Our gemstones and jewelry industry is a good target for this. We have to open the gates for the free inward flow of precious and semi-precious stones. In here, we can use the hands of our highly skilled youth and human resource for processing the produce and value addition and bring foreign exchange. මේ අලුත් දොරටුවක් හැටියට විවෘත වෙන්න ඕනේ. අපේ ආර්ථිකයේ සම්ප්‍රදායික දොරටු ගැන අපි කතා කරනවා. නමුත් අලුත් දොරටුවක් හැටියට මේ ක්ෂේත්‍රය විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ආකර්ෂණය කළ හැකි බව අපි කවුරුත් පිළිගන්නවා. ඒ සඳහා මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න ශක්තිමත් වෙමු. We can make Sri Lanka a center hub for these products without any investment because our gem merchants, Honorable Speaker, are already engaged in the entrepreneurial activities outside the country. මේ අයට කේන්ද්‍ර ක්‍රියාවලියක අපේ මණිකරමාන්තය පරිවර්තනය කර ගැනීමට පුළුවන් ක්‍රියා මාර්ගයේ පෙරළිය මේ අය වැලේකනේ අලුත් දොරටුව විවෘත කර තිබෙනවා. While we have been talking about digitalization, have committed large sums of directly as well as indirectly through our state-owned enterprises, there are several examples we can emulate from our neighbors itself. They have moved forward in fast strides before us. ගරු කථානායකතුමනි, මම වැදගත් කාරණාවක් මතු කරන්න කැමතියි. ඉතා සරලව ඉන්දියාවේ කර තිබෙන දෙයක්. Just to quote one example to elaborate this trend. On one day of the year in India, the cow treated by them as a sacred animal is washed across, decorated, garlanded and sent around the neighborhood with a tin hanging from its neck for the household to make contributory donation for a good cause. These days are gone. Now, the cow now so decorated is going round with a tag affixed to one of its ears, and the households wipe their digital cards on that tag, donating the amounts of their wish. This explains where we are and what we could reach. Nothing is impossible. මේ තමයි ඉන්දියාව පෙන්නුම් කරන යෝධ පෙරළිය. අපි තවමත් ඒ සඳහා සූදානම් වීම ප්‍රමාද කර ඇති නිසා මේ ක්ෂේත්‍රය ගැන ඉදිරිපත් කරන යෝජනාව අලුත් පෙරළියකට කටයුතු කරමු. Billions of people in India. ගරු කථානායකතුමනි, දැන් මාස ගණනාවකට ඉස්සෙල්ලා digital facilities were used by Prime Minister Modi to transfer the allowances to farmers in their own homes. In their own homes, billions were transferred across the country. අපට තවමත් එය කර ගැනීමට ප්‍රමාද බාධා ඇති වී තිබෙනවා. I wish to add a rider to the comments about the attribution of usurping into the entrepreneurship by the state in establishing some of the SOEs. None of them were set up to kill competitors or the markets, but essentially to provide the service to the society at large. But unfortunately, this credible motive, apart bad management, undue political interference, and poor monitoring, led those to become a failure. When we compare their performance during their early stage, we see a different picture. They were serving the people and were running profitably. The position they have fallen into today is not due to lack of business or any other external factors, but mismanagement and failure in professional management of these institutions. The need for restructuring, those are arisen in such a background. Although it is not yet very late to address the realities of the cause of this debacle, the prevailing economic conditions force us to take immediate steps. There is no time to waste, but we are committed as a government to safeguard public interests associated with the SOEs. Therefore, it is necessary to exercise a degree of restraint and caution in subjecting the process to criticism based on only political convictions or any other vicious motives trying to attribute uncredible motives. If we are desirous of moving forward to overcome the current difficulties, we have to agree to accept the best possible options available. further strengthen what achieved the President as Minister of Finance proposed in the budget, all the revenue earned will be deposited as the untouchable resource for the nation in reserves of our country. Tenisa, apita me venaskan karannata sidu wi thiyena. Mewa atharata ya Lanka UL ekak e wage ma hotels kshetre karu pradhana ayatana kipayak telecom rakshane pradhana wasin aarambita nan kala thiyena. Magetth ekak virudha pakshayata ekak ave. I, being in the opposition, never opposed the restructuring of the UN because it was the biggest burden the country was carrying. We have to have free airlines. We had to open and have an open sky policy, which I stated from the opposition. So, make thirane amaru thirane kunat gata yutai. Natang will be bleeding of foreign exchange at this rate, garu kathana ayaka tumani. Mayor, වසාදැමීම ලෙස සලකන්නේ නැති බව මගේ මිත්‍ර විශේෂභාර ඇමතුමා මෙතන ඉන්නවා. අපි මේ අරමුදෙන් මේ ශේෂ්ත්‍රයේ ගොඩ ගැනීමේ ක්‍රියා මාර්ගයට මේ වෙන විට පසුගිය කාලේ ශ්‍රී ලංකාවට ගමන් නොකළ ගුවන් යානා දැන් පැමිණෙන්නට පටන් ගන්න තියෙනවා. අපේ ගුවන් තොටුපළවල් ඒ සඳහා ප්‍රයෝජනයට ගැනීම, සංචාරකයන් ගැනීම, සංචාරක කර්මාන්තයේ යලි පණ ගැන්වීම සිදු වෙමින් ඉන්නවා. ඒ නිසා කරු කතානායකතුමනි, මේ ශේෂ්ත්‍රයේ අවශ්‍ය වූ වෙනස්කම් කිරීමට පියවර ගැනීමට අවලේඛන යෝජනා කරනවා. ඒ වගේම මේ ශේෂ්ත්‍රය මයි අපේ නිමල් සිරිපාල ඇමතුමයි අපි දෙන්නම දන්නවා ත්‍රිපාක්ෂික එකඟතාවයෙන් මේවා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා එකඟ වෙලා තියෙනවා. ඒ නිසා නමුත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නට ඕනි. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමෙන් විශාල විදේශ විනිය ධනස්කන්ධයක් අපිට ඉතිරි කර ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම අපේ රටේ ඇති වී තිබෙන ඇති හා නැති පරතරය අපි ආණ්ඩුවක් හැටියට එසේ නැහැ කියලා කියන්නේ නැහැ. ඇති නැති පරතරය අඩු කර ගැනීමට අවශ්‍ය සමාජ ආරක්ෂණ ආරක්ෂාවන් ඇති කිරීමට අවශ්‍ය කටයුතු වෙන් කළ තිබෙනවා. Government proposes 43,000 million expenditure for social safety net program. In addition, 250 million allocated to strengthening of the elders, disabled, low-income workers as household entrepreneurs. Sri Lanka has been facing this crisis during the past 3 years. ඒ නිසා මේ අයවැලේකනේ කිසිවක් නැහැ කියලා ඔබ කිසිවකට කියන්න බෑ. ඒ ආරක්ෂා වැඩි කරලා තියෙනවා. අයවැලේකනේ ජනාධිපතිතුමා මෙතෙක් තිබුණු ඒ දීමනාවල්, වැඳපු දීමනාවල් දරුවන් සඳහා, ආරක්ෂාව සඳහා, සමුද්‍රය සඳහා වූ දීමනාවල් වැඩි කරලා තිබෙනවා. ඒ නිසා මම දන්නේ නැහැ මොනවා තියෙනවද කියලා. නමුත් මම කියන්නේ යථාර්ථවාදීව ඇති නැති පරතරය වැඩිවීමේදී ධනවාදී හැම රටකම වෙළඳපොළ ආර්ථිකවලත් මේ සමාජ සුරක්ෂිත භාවය කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍යයි. ඒ අපි පිළිගන්නවා. ඒ සඳහා අවශ්‍ය මේ අර්බුදකාරී අර්බුදය හරහාත් අපේ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙලේ ඒ අන්තර්ගත කර තිබෙනවා. අමාරුකම් තිබෙනවා. මා අග්‍රාමාත්‍යතුමා හැටියට, ජනාධිපතිතුමා ජනාධිපතිතුමා හැටියට මොහොතකට කියන්නේ මහජනයාට අමාරුකක් නැහැ කියලා. මහජනයාට අමාරුයි අපේ රටේ මුණ දෙන්නේ. කවදාවත් මුණ නොදුන්නු තත්ත්වයක්. මේයින් අපි ගොඩා යුතුයි. ඒ ගොඩේමේදී අපි අඩු ආදායම් ලබන ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවරවලද ආරක්ෂණ දැල තුලින් ක්‍රියාත්මක කිරීම වැඩපිළිවෙල අන්තර්ගත කරද්දී මම මෙහිදී සඳහන් කරන්න කැමතියි. මම ඒ යෝජනාවල අංකයන් පසුව සභාගත කරන්නම් ගරු කථානායකතුමනි. අද අග්‍රාරක්ෂක ක්‍රමේ රජයේ විශ්‍රාමගේ ඉතුරු කොටසට දීමට අපි පියවර අරගන්න පටන් ගන්න තියෙනවා. දෙවැන්න එම සමාජ රක්ෂණය ලබා දීම සඳහා ETF එකේ සමාජිකව සියලු දෙනා ඇතුළත් කළ යුතුය කියලා අලුත් යෝජනාවක් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ තියෙනවා. මෙය කාගේ ආරක්ෂාවටද? ETF එකේ වැඩි දෙනා වැඩ කරන ජනතාව, අඩු දෙනා හම්පුත්තු. නමුත් වැඩ කරන ජනතාවට මේ සමාජ ආරක්ෂාව ඇති කර ගැනීමට පුළුවන්කම මේ තුලින් ලබා දීම සඳහා කටයුතු කර තිබෙනවා. මම වැඩි වේලාවක් ගන්නේ නැහැ ගරු කථානායකතුමනි. ඒ වගේම අපේ බදු ප්‍රතිපත්තියේ යම් යම් ගැටලු ප්‍රකාශයට පත් කරනවා. නමුත් මේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් වැඩි ආදායමක් උපයා ගැනීමේ අවශ්‍යතාවය අපි දෙපාර්ශ්වයෙන් පිළිගන්නවා. අපේ අය හා අපේ වැය අතර පමණක් නොව මා නියෝජනය මට භාර දී තිබෙන රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය තමයි වැඩිම වියදම මේ අයවැය ඇත්තමෙන් පිලිසියට 24ක් වෙන් කරලා තිබෙනවා. I would like this to be included. මේ 24 තියෙන ලොකුම වියදම හැටියට අමාත්‍යංශයක මේන් විශාල කොටසක් තිබෙන්නේ විශ්‍රාමිකයන් සඳහා. තව විශාල කොටසක් තිබෙන්නේ රාජ සේවකයන්ගේ වැටුප් සඳහා. ඒ නිසා අය නැතිව වැයක් ගිනියන්නට පුළුවන් කමක නොමැති බවත් ඒ සඳහා බොහොම සියුම් එකඟ විය හැකි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම සඳහා මේ බදු නියෝජනා කර තිබෙනවා. ඒ නිසා බදු කිසිවකු කැමති වෙන්නේ නැහැ බදු වලට. මොන බද්දටවත් කිසිවෙකු කැමති වෙන්නේ නැහැ. නමුත් බදු අවශ්‍ය වෙනවා රාජ්‍යයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය හරහා රාජ්‍යයේ ඉදිරි සංවර්ධනය සඳහා ඒ වගේම එදිනදා සේවාවල් පවත්වාගෙන යාමට. Our tax policies have been molded to address this. It is inevitable that in this process, number of persons who are not within the tax net and some others enjoying the benefits of a lower tax bracket in the progressive tax system that is in operation will have to adjust to this crisis. With a little more sacrifice, the society is demanding, where we seek the cooperation and contribution of all. I also thank HT, the President and Finance Minister, for accommodating matters resolved during my tenure as a Minister of Education in a short time. I remember myself and the Honourable Minister of Aviation, Ports and Aviation, Honourable Nirmal da Silva, when we made a pledge in the Uva Velasa University that a medical faculty will come in the coming year. This has been accommodated. The long-debated Quality Assurance Accreditation Board for the standardization of higher education institutions and the universities has been also accepted. And also, we have accommodated without any pruning or reduction the salary anomalies of 250,000 teachers that was granted a few months ago. අහෝසි නොකර මේ ගමන ඉස්සරහට ගෙන යන අතර අපි මූල්‍ය හා රාජ ආයතනවල මේ තත්ත්වයන් පිළිබඳ මීට වඩා මේ අයවැය ලේඛන නිස්දියා බලන්නට කියලා මම ඉල්ලා සිටිනවා. විශේෂයෙන් බජට් අයවැය ලේඛනේ ප්‍රෙසිඩන්ට් has introduce the credit management monitoring unit for the banks. The two major banks, especially the state banks, will transfer the asset management of the overdue billions of rupees through loans to this management. Thereby, the state banks will be able to raise its head in order to operate on its own for other development programs with the society, the entrepreneur class, the industry, and those who are involved in the new production areas that have been proposed, the new economic zones, west, northwest, Hambantota, Trincomalee, and in other foreign investment areas that are expected. මම ආහාර අතින් සම්පෝෂිත වීම අපිට ඉලක්කයට ගමන් කරන්න ඕනෑකම සඳහාද අපි වැඩ කරමින් තිබෙනවා. ගරු කථානායකතුමනි, ග්‍රාම සේවක කොට්ටාස 14,000ක් විශේෂ පුනර්ජීවනයක් ලෙස ආහාර අතින් ස්වම්පෝෂිත වීමේ ඉලක්කයට ගමන් කරවීමට අපේ අතිගරු ජනාධිපතිතුමාගේ යෝජනාව මේ අන්තර්ගත කොට ක්‍රියාත්මක වීම ආරම්භ වෙනවා. ඒ සඳහා අවශ්‍ය පොහොර, බීජ, ඒ වාගේම ඒ සඳහා වූ අවශ්‍ය වාතාවරණය, අයිතියක් නැත්නම් ඒ වගේම වගා කරන අයිතිය ඉදිරි කන්න දෙකට ලබා දීම වැනි අලුත් වැඩ පිළිවෙළ වලට ලක්ෂ ගණනාවකට අවතීර්ණ වෙන්න අලුතෙනුත් අවස්ථාවක් ආවැලේකන යෝජනාක අපි ගමන් කරන්නේ මහා අස්වැන්නට, මහා කන්නට. අමාරුකම් මැදේ අපේ රටේ ගොවි ජනතාව ආහාර නිෂ්පාදනය කරන ගෞරවය අපේ රටට ගෙනලා තියෙනවා. අපිට සහලින් ස්වම්පෝෂිත විය හැකි, අපට අනිත් බොහෝක වගාවන්හි ස්වම්පෝෂිත විය හැකි බව ඔප්පු කරමින් ඒ ක්‍රියාබලියට අපි රටක් හැටියට හිසස දීම සඳහා සහයෝගය දෙමු. This is why we have embarked on a national food security drive. 14,000 GN divisions in all 330 DS divisions in all 25 districts. මෙය උතුරේ සිට දකුණ දක්වාත්, බටහිර සිට නැගෙනහිර දක්වාත් ක්‍රියාත්මක කරවා ගැනීමෙන් අපේ අභ්‍යන්තරයෙන් අප විදේශ කරා ගමන් කරවන ධනය ඉතුරු කරගෙන අපිට මේ ස්වම්පෝෂිත භාව ආහාරින් පරිවර්තනය කර ගැනීමට ධීවරය ශේෂ්ත්‍රයට අවතීර්ණ වීමට පුළුවන් යෝජනාවල් ඉදිරිපත් කර තිබෙනවා. ඒ මගින් අපි ආහාර සුරක්ෂිත භාවයට පිවිසෙමු. ගරු කථානායකතුමනි, ඒ නිසා මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති මගේ මිත්‍ර හර්ෂසිල්ල මැතිතුමා ඊයේ කතා කරනකොට එතුමා යෝජනා කරා අවසාන වශයෙන් එතුමා යෝජනා කරා බොහොම හඬ නගලා ශබ්ද නගලා පාර්ලිමේන්තු විසිරවන්න කියලා. පාර්ලිමේන්තු විසිරවන්න එක්සත් ජනපද ඇමරිකාව වගේ ඡන්දේ තියන්න කියලා මේ ගිය සති කීපය තුළ හර්ෂසිල්ල මහත්තයාට වැරදිලා. There is no constitutional provision in our constitution to have a midterm election. In the US constitution and the US Congress, well as the Senate, my good friend Aran Vikramaratna will agree with me. It is a practice that 1/3 of the Senate has a by-election midterm, and the House of Representatives have their election. So there is no provision as mentioned by Dr. Harsha Silva in our constitution to have a midterm election. මේ මොකද මේ කතන්දරෙන් රටක් නොමග යවන කලකටු ව්‍යවස්ථාවේ නැති දෙකක් කතා කරමින් රටක් නොමග යනවා. ඇමරිකන් ව්‍යවස්ථාව කියන එකවත් කියවල නැහැ. කියවල බලන්න. මම කනගාටුවෙන් කියන්නේ මේවා. මොකද වගකීමක් නැති ප්‍රකාශ තරුණයන්ට කියවලා රවට්ටන්න බෑ. ඉගෙන ගත්ත අයගේ යම් යම් කණ්ඩායම් ඉගෙන එකතු වෙලා සමහර විට මේවට රැවටෙන්න පුළුවන්. There are the youth here. They'll read the US Constitution when they get back to school. මෙහෙම තියෙනවද? නෑ. ඒ නිසා ඔබලා වරද්දගෙන අපි රජයක් හැටියට මේ රජය හැදුනේ අපි ඒකාබද්ධව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂේ නායක එක්සත් ජාතික පක්ෂ ඒ වගේම අපි මහජන එක්සත් පෙරමුණ EPDP මුස්ලිම් කොංග්‍රස් සංවිධානය TMVP බහුතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම තවත් මන්ත්‍රී රාශියක් එකතු වෙලා මේ සභා ගාණ්ඩුවක් අපි ගොඩනගලා තියෙන රට ගොඩ ගන්න. ඒ ඔබත් කිව්වා. ඔබලා පිළිගන්න බවත් කිව්වා. ඒ නිසා මේ අවලේඛනයේ අලුත් තෙන් ජනිත කරන විශ්වාසයට අවිහිර කරන්න එපා. ඔබලා දකින දේ නෙවෙයි සිද්ධ වෙන්න යන්නේ. මේ රටේ අවසාන වශයෙන් මම මතක් කරන්න කැමතියි. ගරු කථානායකතුමනි, පසුගිය දශකය තුළ ලෝක ජනගානය කෙටි කාලයක් තුළ බිලියනකින් වැඩිවී ඇති අතර. ඉතා කෙටි කාලයකින් මෙවැනි විඩවීමක් සිදුවීමත් හේතුවෙන් මුළු ලෝකයටම විශාල බලපෑමක් ඇතිවී ගැටලු රාශියකට මුහුණදීමට සිදුවී ඇත. එම නිසා මේ පවතින අර්බුදය අප රටට පමණක් බලපාන ගැටලුවක් නොවන ඇත. ඒ වගේම අපි දන්නවා අපේ ඊයේ දින ප්‍රකාශයට පත්වුණු විදිහට Today we are 8 billion human beings on earth. It took only 11 years to get to 7 to 8 billion. It will take an under 10 years to get to 9 billion. And this naturally speaks of growing human demands, especially of water, food and land. Just as much the world is limited with land, so we are in Sri Lanka. Nevertheless, if we wisely manage the timely rain we are blessed with, together that our fertile land, Sri Lanka should be able to achieve food security for our people. Remember once again, India now is the largest human population in a nation. South Asia is the 2 billion people. 40%, Honorable Speaker, are under 40 years. This demand of food, water and land will grow further. That is why H.E. the President proposed that this is the future for the new generation that we are planning. Let us move to the new generation, give them the necessary resources to develop the country with the new challenges. Sampradayika deval katha karimin ape kale gatha nokara wada usassude dina ganima sandaha me kriya waliyata api sahayoge dennata kiyala tama ona kamin me avasthaveedi illa sidum. As a nation, surplus of produce is essential in food security, and this is one area that we will have to concentrate as we move up. The second area is in the foreign export of our products. New gates have to be opened for exports. Fisheries is an untouched area, which the finance minister mentions. Gem industry, the new industries, the entrepreneur class of the youth who are interested in getting into this area have to be supported. That is included in the budget. මෙසේ සඳහන් කරමින් මේ ආලේඛනය ඉදිරිපත් කිරීමට පුළුවන් වීමේ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට ඔබ සියලු දෙනාට මේ අත්වල බැඳ ගන්න ලෙස අපි ඉල්ලනවා. වෙන වෙන විවේචන තියෙන්න පුළුවන්. කෑල්ලෙන් කෑල්ල ගැන විවේචනයක සමස්තයක් ලෙස මේ අරමුදෙන් ගොඩගෙන රට ඉදිරියට ගමන් කරවීම සඳහා ආලේඛනයට සහාය දෙන ලෙස මම ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරන්න. ස්තුතියි.
Honorable Iran Vikramaratne. You
have 29
minutes.
Thank you. කතානායකතුමනි, මේ අයියලා පන්ති කාමරේ ඉඳගෙන එකට වැඩ කරලා සාමාන්‍ය ඉස්කෝලේ අපි අවුරුදු 12ක් 13ක් ඉන්නවනේ. හැබැයි සමහරාලාවට ඒගොල්ලන්ව අපේ අදහසට පරිවර්තනය කරගන්න බෑ. නමුත් අවුරුදු 45ක් ගියත් පාර්ලිමේන්තුවේ එක සාර්ථක කරගන්න පුළුවන් කියලා අද පැහැදිලි වුණා. හුඟක් සන්තෝසයි දැනගන්න අපේ ජනාධිපති මුදල් ඇමති රනිල් වික්‍රමසිංහට පුළුවන් වුණා කියලා අගමැතිතුමාවත් ඒ කියන්නේ එතුමගේ දර්ශනයට මූල ධර්මයට එකතු කරගන්න. ඒක ඇත්තටම හුඟක් හොඳ දෙයක්. ලොකු ජයග්‍රහණයක් කියලා මුදල් ඇමතිතුමාට අපි කියන්න ඕනේ. මොකද අද කතාව අහගෙන හිටපුහාම මේ MEP සමාජවාද පක්ෂත් හරිද මේ වගේ ඔව් බොරලුගොඩ සිංහයොත් හරිද මේ වගේ හරිද අවනත වෙලා වෙනස් වෙලා ඉන්න එක හොඳයි රටට හොඳයි. ඒක කියන්න ඕනේ මම. රටට හොඳයි. මොකද මේක හොඳයි. අන්න හැබැයි මේ 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 අර කිව්වා නේද මේ ශ්‍රී ලංකා ගුවන් සේවය ගැන හරිද මේක මමයි ඔබතුමයි එකඟයි අද කියපු දේ ගැන මම මේක පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා නමුත් එදා ඔබතුමත් කැබිනට් එකේ ඉන්න ඇති එමිරේට් සමාගමයකට ආයෝජනය කරලා ඒක කළමනාකරණය කරනකොට එදා කරගත්ත මෝඩ වැඩේ එතකොට කැබිනට් එකේ ඉන්නකොට ඉතන කතා කළාද නැද්ද කියන එක තමයි අපිට දැනගන්න ඕනේ පාර්ලිමේන්තුව ඇවිල්ලා එක එක කතාවල් කිව්වා ඔන්න වරද ගත්ත තැන ඉතින් මුදල් ඇමතිතුමාගේ මෙවර අයවැය පාර්ලිමේන්තුවේ රටේ ජනතාවයි ත්‍රයිලෝක අයවැය සිහිනයක තරු අතරේ පා කරලා තියෙන්නේ තරු අතරේ පා කරලා හැබැයි නිින්දෙන් නැගිට්ටහම කිසිම තරුවක් නම් මට තාම පේන්නේ නැහැ මුළු රටම අසරණ තත්වයක තියෙන්නේ කිසිම ප්‍රායෝගික සැලැස්මක් නැති එකයි මම කියන්නේ අදහස් ඔව් අදහස් තිබුණා හුඟක් අදහස් තිබුණා නමුත් ප්‍රායෝගික සැලැස්මක් නැති ප්‍රශ්නය තමයි තියෙන්නේ මේ අයවැය කතාවේ දිනවාක්වානු සහිතව ප්‍රායෝගික සැලැස්මක් තියෙන්න ඕනේ අපි ඔක්කොම එකඟයි ප්‍රශ්නය ගැන එකඟයි රට බංකොලොත් රටක් ණය ස්ථාවර නොවන රටක් මේක ඒ වගේම රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයේ 8.3යි ලෝකයේ අඩුම රටක් කියලා සඳහන් කළා ආර්ථිකය සංකෝචනය වෙමින් පවතින්නේ ඍණ විශාල ඍණ ප්‍රමාණයක් මේ අවුරුද්දේ ඒ කියන්නේ අයවැය මේ පරතරය දළ දේශීය නිෂ්පාදනයේ 10%කට වැඩිය වැඩි ඒ වගේම රාජ්‍ය ආදායම 8.3යි රාජ්‍ය ආදායම අපි රට බාර දෙනකොට 13.3යි 8.3යි රාජ්‍ය ආදායම උද්දමනය 60%කට වැඩිය වැඩි ආහාර උද්දමනය 100%යි හිතන්නවත් බැරි තරමට ඉහළට ගිහිල්ලා තියෙන්නේ උද්දමනය ඒ වගේම රුපියල ආප්‍රමාණ වෙලා තියෙනවා 80%කට වැඩිය ආප්‍රමාණ වෙලා තියෙනවා ප්‍රශ්නය පැහැදිලි අපි ඔක්කොම එකගයි මුදල් ලැබීතුමා මේක විග්‍රහ කළා ප්‍රශ්නය පැහැදිලි දැන් මෙතන අපහැදිලි දේ ඇවිල්ලා මොකක්ද ඉලක්කය ඉලක්කය මොකක්ද අපිට කිව්වා අයවැය කතාවේදී දාත්‍ය අන්තර මූල්‍ය අරමුදල එක කිවිසුමක් තියෙන්න ඕනේ කියලා. අපි එකඟයි දැන් මේ අවුරුදු දෙකකටම කියනවා අපි. අපි එකඟයි ඒක ගැන. ඊට පස්සේ ණය ස්ථාවර ඇති කරන්න ඕනේ කියනවා. ඊට පස්සේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 100%ට විතර ගේන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ උද්දමනය තනි ඉලක්කයට මේ 100%කට තියෙන එක කියනවා 10%ට වැඩිය අඩුවෙන් ගේන්න ඕනේ කියලා. තනි ඉලක්කයට ගේන්න ඕනේ කියලා. ඒ වගේම හරිද අපිට පේනවා පොලි අනුපාතය ගේන්න ඕනේ රාජ්‍ය ආදායම 13න් දුන්නේ රට බාර දුන්නේ දැන් 8.3යි 15ට වැඩි කරනවලු 15ට වැඩි කරනවලු එතකොට ප්‍රාථමික ඉතිරය කියන්නේ ආදායම වියදම පොලි එකතු කරන්නේ නැහැ ප්‍රාථමික ඉතිරය ඍණ විශාල ප්‍රමාණයක් හරිද අවුරුදු 74කදී කතානායකතුමනි පස්වතාවයි ධන ප්‍රාථමික ඉතිරයක් තිබිලා තියෙන්නේ මේ රටේ. පස්වතාවයි. 50 ගණන් වල දෙවතාවයි 60 ගණන් වල එකවතාවයි 2017 2018 පමණයි. ප්‍රාථමික ඉතිරයක් ඇති වෙලා තියෙන්නේ. ප්‍රාථමික ඉතිරයක් තියෙනකොට තමයි ආදායම වීදමට වැඩි වෙනකොට පමණයි. ණය ස්ථාවර භාවයක් තියන්නේ. ඒ කියන්නේ පොලි ගෙවන්න පුළුවන් එතකොට තමයි. නැත්තම් ණය ගන්නවා ණය ගෙවන්න ණය ගන්නවා. අයවැය පරතරය අඩු කරන්න ඕනේ කියලා. ඉතින් අපි මම මේකයි පටන් ගත්තේ මේක නිකන් සිහිනයක් වගේ කියලා පටන් ගත්තේ ඒකයි මේක දැන් මේ ඉලක්ක බලපුවාම ඊට පස්සේ කිව්වා මේක 20යි 25 ඉලක්ක දැන් අය කතා අයවැය කතාවක් ඇවිල්ලා රාජාසන කතාවක් නෙමෙයි රාජාසන කතාවක කතා කරන්නේ ප්‍රතිපත්ති ගැන පාර ගැන කතා කරන්නේ යන මාර්ගය ගැන අයවැය කතාවක කියන්න ඕනේ ඊළඟ වසරේදී මොනවද කරන්න යන්නේ දිනවකවානු සහිතව සඳහන් කරන්නට ඕනේ නමුත් එහෙම එකක් මෙතන සිදුවුනේ නැහැ අවාසනාවකට නව මාර්ගයක යන්න ඕනේ කියලා කිව්වා. ඒක හොඳයි ඒක අපි පිළිගන්නවා. නව මාර්ගයක යන්නේ අපි පිළිගන්නම ඕනේ. ඒ කියන්නේ කිව්වා මේ මම අහගෙන හිටිය අගමැතිතුමා කතා කරනවා මේකල් ඉංග්‍රීසියෙන් කිව්වේ. අර 77න් පස්සේ ආර්ථිකයේ ගිය ගමන ඒක විකෘති ගමනක් ඒක අපි ඒකෙන් අයින් වෙලා තියෙනවා. 77ට ඉස්සලත් ගියා ගමනක් ඒකත් විකෘති ගමනක් තමයි ඒකෙන් උත් ඒකයිවත් මුදල් නැමැතිතුමා ඔබතුමා කියවන්නේ නැතුව ඇති. මුදල් නැමැතිතුමා කෝ ඒකත් වැරදි කියලා කිව්වා. හරිද? මුදල් ඒකත් වැරදි කයි. පොඩ නිහඬව හිටියා මම පොඩ හොඳට අහගෙන හිටියේ. හරිද? ඒකත් වැරදි මේකත් වැරදි නව ගමනක් නව පද නමක් උඩ යන්න ඕනේ කියලා සඳහන් කළේ. අපිත් එකගයි. අපිත් එකගයි නවපත් අපිත් එක ඔබතුමාත් එතන තමයි හිටියේ මම මතකයි. මම පොඩි කොල්ලෙක් එතකොට. හරි. එතකොට හරිද? නව ගමනක් යන්න ඕනේ කිව්වා. නව සමාජ ගිවිසුමක් තියෙන්න ඕනේ කිව්වා. නව සමාජ ගිවිසුමක් කියන්නේ වැඩ කරන ජනතාව, ව්‍යවසායකයා, රටේ පුරවැසියා, වතුකරේ ඉන්න කම්කරුවන් ඔක්කොමලා නව සමාජ ගිවිසුමට එකඟ වෙන්න ඕනේ. නව සමාජ ගිවිසුමක් හදන්න බෑ පස්ස දොරෙන් ඇවිල්ලා අපි ඒ ජනාධිපති පුටුවේ ඉඳගෙන ඒක හදන්න බෑ කියලා මම සඳහන් කරන්න ඕනේ. හිතලා බලන්න පුළුවන් නේ පස්ස දොරෙන් ඇවිල්ලා ඒක හදන්න පුළුවන්ද? කොහමද හදන්නේ? නව සමාජ ගිවිසුමක්. හරිද? මෙතුමා කිව්වා මේ මිඩ් ටර්ම් ඉලෙක්ෂන් ගැන කිව්වා. මම මෙච්චරයි කියන්න තියෙන්නේ. හිටියානේ ගෝඨාභය රාජපක්ෂ. He was legal but not legitimate. ඒ කියන්නේ එතුමා නීති අනුකූලයි නමුත් පිළිගැනීමක් නැහැ. ඒ නිසා ජනතාව කෝ ගෙදර යන්න ඕන කියලා ගෙදර ගියා. හරිද? පාර්ලිමේන්තුවට ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු කියනවා ඔව් නීති අනුකූලයි. මේ නව ජනාධිපතිතුමා ගැනත් ඒ කතාව කියනවා. නීති අනුකූලයි. විවස්ථාව අනුව. හැබැයි ලෙජිටිමේට්ද නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ලෙජිටිමේට්ද නැත්ද කියන ප්‍රශ්නයි. ඉතින් නව සමාජ ගිවිසුමක් ඇති කරන්නට බෑ. ජනවරමක් නැතුව ජනවරමක් ඕනේ. ජනවරම ලැබෙන්නේ මැතිවරණයක් හරහා පමණයි. නැත්තම් නව සමාජ ගිවිසුමක් ඇති කරන්න බෑ. පිළිගැනීමක් ඇති වෙන්න ඕනේ. රට හරහා මේ පිළිගැනීම තියෙන්න ඕනේ. අපි ඔක්කොම එකඟයි. IMF එකට යන්න ඕනේ කියලා එකඟයි. මේ රෙවනියු එක ආදායම 15%ක් වෙන්න ඕනේ කියන එකඟයි. ප්‍රාථමික ඉතිරිය 2.3%ක් වෙන්න ඕනේ කියන එක. GDP එක 5%ට යන්න ඕනේ. ඉන්ෆ්ලේෂන් එක තනි ඉලක්කයට එන්න ඕනේ කියලා. ඊට පස්සේ කියනවා මේ කතාවේ කතානායකතුමනි අපනයනේ එක්ස්පෝර්ට්ස් අවුරුද්දකට ඩොලර් බිලියන 3කින් වැඩි කරන්න ඕනේලු. FDI එක ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එක ඍජු විදේශ ආයෝජනය ඩොලර් බිලියන 3කින් වැඩි කරන්න ඕනේ කියලා. මම එකයි කිව්වේ මේක සිහිනයක් කියලා කිව්වේ. මම කැමති වුණේ නැහැ විහිළුවක් කියලා කියන්න. හොඳ නැහැනේ. සිහිනයක් කියලා කිව්වේ ඒකයි. මොනවද මේ අපි කතා කරන්නේ? හරිද? 1995 දී බංගාලදේශයේ ගත්තොත් ඒගොල්ලන්ගේ අපනයනේ දළ වශයෙන් මම මේ කියන්නේ ඩොලර් බිලියන 4යි. වියට්නාමයේ ගත්තොත් ඒගොල්ලන්ගේ අපනයනය ඩොලර් බිලියන 4යි. ලංකාව ගත්තොත් දළ වශයෙන් ඩොලර් බිලියන 4යි. 1995 මේ රටවල් තුනම. අද බංගාලදේශයේ අපනයනය ඩොලර් බිලියන 36යි. හිතලා බලන්න පුළුවන් 4 ඉඳලා 36ට ගිහිල්ලා තියෙන කී වතාවක් 7 වතාවක් නම් වතාවක් ඉහළට ගිහිල්ලා තියෙනවා. වියට්නාමයේ ඩොලර් බිලියන 4 ඉඳලා ඒ කාල පරාසය තුලම ඩොලර් බිලියන 300කට වැඩි ඉහළ ගිහිල්ලා තියෙනවා. 75කට වැඩි වතාවකට වැඩි ඉහළ ගිහිල්ලා තියෙනවා. ලංකාව ගිහිල්ලා තියෙන්නේ ඩොලර් බිලියන 4 ඉඳලා ඒ කාල වකවානුවේම ඩොලර් බිලියන 12ට තමයි අපි ඉහළ ගිහිල්ලා තියෙන්නේ 3 වතාවයි. මොකද්ද මේ අපි කතා කරන්නේ? මම මේ විහිළුවක් කියන්න කැමති නැහැ. සිහිනයක් කියලා කියමු. මේක සැබෑ වෙන සිහිනයක්ද කියලා අපිටම හිතා ගන්නට පුළුවන්. අර තේ කර්මාන්තය ගැන කතා කළා. මට මතකයි මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැටියට හරිද අවුරුදු 35කට උඩදී ලිව්වේ තේ කර්මාන්තය ගැන ලිව්වේ. ලෝකේ හොඳම තේ කර්මාන්තය කියලා කිව්වා ඒ කාලේ. හරිද? එහෙම තමයි කතා කළේ. මම එදා ලියනකොට ලිව්වා ආප්‍රිකාව කෙනියාව අපි පසු කරගෙන යයි කියලා. දැන් අවුරුදු 35කට වැඩි. හරිද? අපි පසු කරගෙන ගිහිල්ලා තිනවා. එදා ලංකාව ලෝකේ අපනයනෙන් ඉහළම තැන හිටියේ. අපිට වැඩි අනිත් අය නිෂ්පාදනය කළා ඉන්දියාවේම. නමුත් අපනයනෙන් පළවෙනි තැන හිටියේ එදා. අපි අද 4වෙනි 5වෙනි තැනට බැහැලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මගේ සහෝදර මන්ත්‍රීතුමා මට අද මතක් කළා අලවතු මල්ලේ මන්ත්‍රීතුමා රුවන්ඩාව වගේ රටවල් අලුතෙන් අරගෙන ඒගොල්ලන් අර වතුකරේ අපේ වතුකරේ වගේ උස්මින් තියෙන තැන්වල තේ වගා කරලා ප්‍රමිතියෙන් දැන් ඉස්සලා තිබුණේ ප්‍රමාණයේ ප්‍රශ්නයක් නේ අපේ තේ කර්මාන්තේ. ප්‍රමිතියෙන් ඒ අය ඉහළට ඇවිල්ලා තියෙනවා. මොකද්ද අපිට මේ වෙලා තියෙන්නේ? තියෙන එක නැති කරලා තියෙන්නේ. අපි ඔක්කොම පිළිගන්න ඕනේ. මේ පැත්තේ වාඩි වුණත් මේ පැත්තේ වාඩි වුණත් අපි මේ අනුගමනය කරලා තියෙන වැරදි ප්‍රතිපත්ති නිසා තමයි මේව සිදු වෙලා තියෙන්නේ. අපේ එදා 1960 ගණන්වල මේ 50
හයේ කරපු පිස්සුවෙන් පස්සේ 1960 ගණන්වල මොනවද වුනේ? ඒ තේවතු කළමනාකරණය කරන අය අප්‍රිකාවට ක්‍රමක්‍රමයෙන් ගියා. මේ කර්මාන්තේ අප්‍රිකාවට ගෙනියලා තමයි මේ හතරවෙනි පස්වෙනි තැනට අපි බහැලා තියෙන්නේ. 60 ගණන්වලින් ඒක 50 ගණන්වලින් වෙච්ච ප්‍රශ්නේ 60 ගණන්වලින් වෙච්ච දෙයින් අද මොනවද වෙලා තියෙන්නේ? මේ අද වෙලයි මොනවද? ඇංගලොම් කර්මාන්තය ක්‍රමක්‍රමයෙන් බංගලාදේශයට ගියා. අපේ කළමනාකරු ගිහිල්ලා තියෙන්නේ. ඒ තමයි බංගලාදේශෙ මේක කරන්නේ. ඒ එතන විතරක් නෙමෙයි ඉන්දියාවටත් යනවා. අද මම කතා කරනකොටත් ඒ රටවල් වලට යනවා. අපේ පරිපාලන සේවය මහජන සේවය දිහා බැලුවොත් මොනවද වුනේ 60 ගණන්වල ඉඳලා? අපේ ලෝකයේ තිබුණ පරිපාලන සේවා වලින් හොඳම පරිපාලන සේවන තිබුණ රටක්. ඒ අය මේ රට අතහැරලා කොහාටද ගියේ? සිංගප්පූරුවට ගියා, මලයාසියාවට ගිහිල්ලා පරිපාලන සේවයල් හැදුවා. ඉහළ මට්ටමේ පරිපාලන සේවයන් හැදුවා. අපේ ප්‍රශ්නේ ඇවිල්ලා මේ රටේ මේ ආර්ථිකය ගැන කතා කරනවා. මොකද ගෑස් පෝලිම නිසා, පෙට්‍රල් පෝලිම නිසා, බඩු මිල ගැන. ඒවා අපිට සැලැස්මක් තියෙනවා ඒවා හදන්න. නමුත් ඒවා හදන්න මූලික ප්‍රශ්න විසඳන්න නැතුව ඒවා හදන්න බෑ. මේ රටේ හැම පුරවැසියෙක්ම යාපනයේ වෙන්න පුළුවන්, කඳුකරේ වෙන්න පුළුවන්, ලංකාව වෙන තැනක ජීවත් වෙනවා වෙන්න පුළුවන්. හැමෝම එක හා සමාන වෙන්න ඕනේ. අපිට මේ රටේ නායකත්වයක් ඇති වෙනකන් ඔය මූලධර්මයේ තේරුම් ගන්න රටේ ආර්ථිකය හදන්න බෑ. අපි බැහැලා තියෙන තැන අපිට හිතලා බලන්න පුළුවන්. කථානායකතුමනි, ලෝකේ වෙනස් වෙමින් පවතිනවා. මොනවද මේ සති දෙකකට උඩ දිවුනේ? බහුතරයක් කිතුබැතියන් ඉන්න එංගලන්තේ දශක ගණන්වලට සෙන්චරිස් වලට බයිබලයේ මත දිවුරුන් දීලා අගමැති ධූරයේ ගත්තේ. මොනවද වුනේ මේ පසුගිය සතිවල? මොනවද වුනේ? ආසියාතික ඉන්දියානු පසුබිමකින් පැමිණෙන පුද්ගලෙක් රටේ අගමැති වෙනවා. එතුමාගේ පුද්ගලික ආගම කියනක පුද්ගලික දෙයක්. හින්දු මැති මැතියෙක් භගවත් ගීතයකට අත තියලා දිරුන් දීලා තමයි එතුමා එංගලන්තේ අගමැති වෙන්නේ. මේක අපි උපතෙන් අපි තෝරගන්නේ නැහැ. අපේ ජාතිය තෝරගන්නෙත් නැහැ, රට තෝරගන්නෙත් නැහැ, පවුල තෝරගන්නෙත් නැහැ. අපි මේ එකක්වත් තෝරගන්නේ නැහැ. සුදුසු පුද්ගලයාට සුදුසු තැන දෙනකන් රටක් හදන්න බෑ. සුදුසු පුද්ගලයාට සුදුසු තැන දෙන්න ඕනේ. අපිට හීනයකින්වත් හිතන්න පුළුවන්ද එංගලන්තේ වෙච්ච වැඩේ මේ රටේ වෙන්න පුළුවන් කියලා? දේශපාලනය කියන්නේ අපි හුඟක් වෙලාවට මේක සේවාවක් සේවාවක් කියාගෙන 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 යනවා. මේක මවාගෙන 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 යනවා. රටේ ජනතාව දැනගන්න ඕනේ මේක ඇවිල්ලා අපි ඉෂ්ට කළ යුතු කාර්යභාරයක් රැකියාවක් ඉෂ්ට කරනවා වගේ ඉහළම මට්ටමෙන් මේක ඉෂ්ට කරන්නට ඕනේ. රට හදන්න යනවා නම් මූලික දේවල් යට ගහලා ආර්ථිකය හදන්න හම්බු වෙන්නේ නැහැ. ඉතින් අපි මම කතා මේ අපේ මුදල් නැමීත්ම හොඳ යෝජනාවල් කීපයක් ගෙනාවා. ටැක්ස් ප්‍රෙසිඩෙන්ෂල් ටැක්ස් පොලිසි කමිෂන් එකක් දෙන්න ඕනේ කියලා. මම කියනවා ප්‍රෙසිඩෙන්ෂල් නෙමෙයි, ස්ථිර පර්මනන්ට් ටැක්ස් පොලිසි කමිෂන් එකක් තියන්න. අනේ මට ඊයේ ආරංචි වුණා, මට හිනත් ගියා එක ආරංචි වුණාම. මොකද ප්‍රෙසිඩෙන්ෂල් කොමිෂන් ජනාධිපති කොමිෂන් හුඟක් තිබිලා තියෙනවා කියලා. ඊයේ එතන ඉන්න සේවකයෙක් මම මුණ හම්බු වෙලා මට කිව්වා, දැන් අලුත් එකක් පිහිටුවලා තිනවලු ප්‍රෙසිඩෙන්ෂල් කොමිෂන් එකක් ප්‍රෙසිඩෙන්ෂල් කොමිෂන් ගැන හොයලා බලන්න. මම දන්නේ නැහැ ලෝකේ එකම රටකවත් මම දන්නේ නැහැ ලෝකේ මේ වගේ දේවල් සිදු වෙනවද කියලා. ඉතින් මම කියන්නේ මේක ප්‍රෙසිඩෙන්ෂල් කොමිෂන් නෙමෙයි, ජනාධිපති කොමිෂමක් නෙමෙයි, පර්මනන්ට් එකක් හදන්න. එතකොට කවුද බලේ ඉන්නේ එකෙන් වැඩක් නැහැ. ස්ථිර බදු ප්‍රතිපත්තියක් තියෙයි. ව්‍යාපාරිකයට එතකොට පහසුයි. ව්‍යාපාර පිළිබඳව තීරණ ගන්න පුළුවන් ස්ථිර මෙහෙම බදු කොමිෂමක් තියෙන්නට ඕනේ කියන එක. සර්ව රාජ්‍ය මූලධර්ම ගැන කතා කළා අයවැය කතාවේදී. මම එකඟයි. සර්ව කියන්නේ මැක්‍රෝ ඉකොනොමික් එක. මුදල් ඇමතිතුමාගේ මූලික වගකීම වෙන්න ඕනේ ඒක. අපි මොනවද කරන්නේ ඒක බලන්නේ නැතුව? කෘෂිකර්මය කොහොමද කරන්නේ? කෝරවලට මොනවද කරන්නේ? වතුකරේ මොනවද කරන්නේ? නැත්නම් ධීවරයන්ට මොනවද කරන්නේ? නැත්නම් තොරතුරු තාක්ෂණයට මොනවද කරන්නේ කියලා අපි දේශපාලයන් උඩ ඉඳගෙන බලනවා. අපි කොහොමද ඒවට උපදෙස් දෙන්නේ කියලා? අපිට වැඩිය ඒව කරන ව්‍යාපාරිකයෝ දන්නවා. අපිට වැඩිය හොඳට ඒවක් කරන්න. අපි බලන්න ඕනේ මැක්‍රෝ පින්තූරේ විතරයි. ඒ නිසා මම ඔබතුමන්ලාට කියනවා, මහා බැංකුව ස්වාධීන වෙන්න ඕනේ. 2019 දී අපි නීතියක් හැදුවා. ප්‍රමාද කරන්න එපායි. ප්‍රමාද කරන්න ඒක ගේන්න ඉක්මනට. එතකොට ඒ අයට තමයි වගකීම තියෙන්නේ. උද්දමනය පාලනය කිරීම, බඩු මිල පාලනය කිරීම ගැන ඒව තමයි අපි කරන්නට ඕනේ. අපි ඒව කරන්නේ නැහැ. අපි මේව ප්‍රමාද කරගෙන ප්‍රමාද කරගෙන ප්‍රමාද කරගෙන යනවා. ඉතින් මේව ස්වාධීන වෙන්න ඕනේ.
කතානායකතුමනි, වැරදිලා තියෙන්නේ මෙතනයි. මේ අවුරුදු 74න්
අවුරුදු 50ක් මේ රටේ ජනාධිපති හරි අගමැති මුදල් අමාත්‍යංශයේ ඒ අයගේ යටතට ඍජුව හෝ වක්‍රව අරගෙන තියෙනවා. ඒක තමයි වැරදිලා තියෙන්නේ. මුදල් ඇමතිතුමා මේ ඡන්දේ බල්ල වැඩ කරන්න බෑ. බැක්රෝ ආර්ථිකය හදන්න ඕනේ. අද අගමැතිතුමා කියපු එකක එකඟයි. කවුද කැමති බදු ගහනවට? කවුරුත් කැමති නැහැ. කවුද කැමති? කවුරුත් කැමති නැහැ. කියපු එක 100%ක්ම හරි. එතකොට ආදායම වැඩි කරන්න ඕනේ. ඒකේ වගකීම දෙන්න ඕනේ ස්වාධීන කෙනෙකුට. ජනවරම හොය හොය එක කරන්න බෑ. රට හදන්න යනවනම් ඒක දෙන්න ඕනේ ස්වාධීන කෙනෙක්ට. මුදල් ඇමතිතුමා ස්වාධීන වෙන්න ඕනේ. අගමැතියෝ ජනාධිපති වුණ විලා තියෙන තරමට තමයි රටට වැරදිලා තියෙන්නේ. උතුර තමයි වැරදිලා තියෙන්නේ. අනාගතේවත් අපි මේවා තේරුම් අරගෙන මේවා හදමු. නැත්නම් අපිට තවත් මේවා වර්ධින්න යනවා. කතානායකතුමනි, දැන් බදු ගැන කතා කළා. අපේ තර්කයක් නැහැ ආදාමි ඉහළට යන්න ඕනේ කියලා. මම මේවා කියන්නේ සලකලා බලන්න කියලා. කියන්නේ මොකද ඔබතුමන්ලාට යම් කිසි වෙනස් වීම කරන්න පුළුවන්, දැන්ුණත් කරන්න පුළුවන්. අපි මේක ඡන්දයට දාන්න ඉස්සලා දැන් බදු ගැන බලපුවාම අපි එකපා අපි අපිට තිබුණ බද්ද ඇවිල්ලා කුඩා හා මධ්‍යම පරිමාණයට 114යි, අපනයනයට 114යි, ට්‍රාන්ස්ෂිප්මන්ට් ඇන්ඩ් ෆ්‍රේට් ෆෝවර්ඩින් වලට 114යි, සංචාරක ව්‍යාපාරයට 114යි, කෘෂිකර්ම ප්‍රොසෙසින් ඇග්‍රෝ ප්‍රොසෙසින් වලට 114යි, ඉදිකිරීම් වලට 114යි, අධ්‍යාපනයට 114යි. මේ අපිට තිබුණේවා. ඊට පස්සේ නිෂ්පාදනයට 118ක් තිබුණා. අපි මේ ඔක්කොම එකපාරින්ම 130ට දැම්මා. දැන් මම කියන්නේ අපි කල්පනා කරන්නේ බදු වැඩි කරන්න ඕනේ කියලා. අපි තර්කයක් නැහැ. එතකොට තර්කේ තියෙන්නේ කොච්චරද, කොයි වෙලාවෙද කරන එක. මයිකයි මම කිව්වේ මේ අයවැයේ අදහස් ගැන නෙමෙයි. මේක සිහිනයක් කියලා කිව්වේ ප්‍රායෝගික නැහැ, කාලවකවහණු නැහැ. මොකක්ද කොයි වෙලාවෙද කරන්නේ කියන එක. ඉතින් ඒක එකක්. ඊට පස්සේ පුද්ගල බද්ධ තියෙනවනේ, පර්සනල් ඉන්කම් ටැක්සේෂන් එක. පර්සනල් ඉන්කම් ටැක්සේෂන් එකේ නිදහසට තිබුණ රිලීෆ් එක තිබුණේ 124ට. දැන් ඒක 112ට අඩු කරලා තියෙන්නේ. 112ට කියන්නේ ලක්ෂයකට මාසයකට. 102යි නැත්තම් 102යි මාසයකට. ඒක අඩු කරලා තියෙන්නේ. දැන් උද්දමනයේ බඩු මිල ගැන කියන්න ඕනේ නැහනේ. 100%ක් ආහාර මිල ඉහළට යනවා නම් ඒක ලැබෙන එකේ වටිනාකම කොහොමද 50%කින් කැපිලානේ තියෙන්නේ. එතකොට ගිහිල්ලා අර රිලීෆ් එක, නිදහස් එක අපි භාගයෙන් කැපුවොත් මොනවද අපි මෙතන කරන්නේ? ඇත්තටම හරිද, මේ අය වැඩට ගිහිල්ලා ගෞරවයෙන් ඒ අයගේ ළමයි වෙනුවෙන්, පවුල වෙනුවෙන්, ඒ අයගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන ගෞරවාන්විත ජනතාවක් එතන සිටින්නේ. මොකද්ද මේ අපි කරන්න හදන්නේ? ඒ මිනිස්සුත් මේ යැපෙන තැනට ගෙනෙනවද? රජයෙන් ගිහිල්ලා හිඟා කන්න, පෝලිං ගහන්න ගිහිල්ලා රජයේ කාර්යාලවල ආධාර ලබා ගන්න? මොන පිස්සුවක්ද කියලා මම දන්නේ නැහැ. ගෞරවයෙන් වැඩ කරන මිනිස්සුන්ට ගෞරවයෙන් වැඩ කරන්න ඉඩ දෙන්න. මම ඉල්ලීමක් කරනවා. මම කියනවා අර රිලීෆ් එක තිබුණ තැනම තියන්න, ඒකට අත ගහන්න යන්න එපා. නැත්තම් අපිට වෙන්නේ මේ 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 ආදායම් මට්ටම් වල ඉන්න අය අපි තල්ලු කරනවා, දුප්පත්කමට යැපෙන තැනට තල්ලු වෙනවා ඒ අය ඉබේටම. ඒ නිසා අපි කියනවා කරුණාකර ඒක සලකා බලන්න කියලා. ස්ලැබ් එක තිබුණේ, ෆස්ට් ස්ලැබ් එක එතන තිබුණේ 112ට තිබුණේ, සෙකන්ඩ් ස්ලැබ් එකත් 112ට තිබුණේ. දැන් ඒ ස්ලැබ්ස් 105ට අඩු කරලා තියෙන්නේ 100ට, 600ට, 12, 10ට, 24, 30. ඊට පස්සේ බැලන්ස් එක 130යි. කවුද තර්ක කරලා මට කියනවා මොකද්ද ඔයා ඔහොම කියන්නේ 136යි, මොකද්ද ප්‍රශ්නේ? මොකද හොඳ දියුණු රටවල් වල 145යි කියලා. අනේ මෙහෙම හිතන්න, මේ මධ්‍යම පන්තියේ ඉන්කම් එක ඩොලර් 10,000 නම් ලංකාවේ ඒ රටවල වල ඩොලර් 102යි. මෙහෙ 10,000 136ක් ගත්තාම කීයද ඉතුරු වෙන්නේ? අර 102න් 145ක් ගත්තොත් 110,000ක් ඉතුරු වෙනවා. මෙතන ඉතුරු වෙන්නේ 6,000යි ඩොලර් ඉතුරු වෙන්නේ. රුපියල් වලින් කිව්වොත් අර 103කට කිට්ටුව එක එකපාරින්ම 100,000කින් බහිනවා. ප්‍රතිශතයේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන ඇත්තටම අතන ලැබෙන ආදායම් පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා හරිද, ඒ ඒ දුප්පත් තැන්වල ඉන්න අය ආරක්ෂා කරන්න ඕනේ. අද අගමැතිතුමා ගැන කතා කළා, ඒක කිසිම තර්කයක් නැහැ. ඒ අය ආරක්ෂා කරන්න ඕනේ. හැබැයි අර මධ්‍යම පන්තියේ ඉන්න අයව එතනට තල්ලු කරන්න එපා කියන ඉල්ලීම තමයි මම මේව හරහ කරන්නේ. ගෞරවයෙන්, තම වෑයමෙන්, තම මහන්සියෙන් තමගේ පවුල නඩත්තු කරන සේවකයන් ඒ අයව යැපෙන තැනකට තල්ලු කරන්න එපා. රස කතානායකතුමනි, මුල් තැන දෙන්න ඕනේ අපනයනයට. මුල් තැන දෙන්න ඕනේ. ඩොලර් හිඟයක් තියෙන්නේ මේ රටේ. අපනයනයට මුල් තැන දෙන්න ඕනේ. එතන කිව්වා අපනයනය මූලික කරගත් තරගකාරී ආර්ථිකයක් හදන්න ඕනේ කිව්වා. පරිසර හිතකාමී ඩිජිටල් ආර්ථිකයක් කියලා. කතාව ලස්සනයි, හොඳට ලියලා තියෙනවා, ඒක කියන්න ඕනේ. හරිද? එතකොට මේ අපනයනය මූලික කරගත් කියලා කියනවා. මම අහන්න කැමති, මොකද්ද මෙතන අපනයනයට දීලා තියෙන දිරිගැන්වීම මොකද්ද කියලා. අපි බදු ගැන විතරක් බැලුවොත්, හරිද, බංගලාදේශයේ බද්ද 112යි අපනයනයට. බද්ද 112යි. එතකොට වියට්නාමේ 0.1යි. අවුරුදු 3කට පස්සේ 110කට යනවා. හරිද? එතකොට අලුත් රටවල්. ඉස්සර අපි මේ කතාවල් කරනකොට අප්‍රිකාව ගැන කතා කළේ නැහැ. අපි ආසියාව ගැන විතරයි කතා කළේ. අද අප්‍රිකාව ගැන කතා කරන්න වෙලා තියෙනවා. මොකද ඒක ශීඝ්‍රයෙන් ඉහළට ඇවිල්ලා තියෙනවා. ඉතියෝපියාවේ 0.1යි බද්ද අවුරුදු 10කට. එතකොට කෙනියාවේ 0.1යි බද්ද අවුරුදු 10කට. කෙනියාව අදාළයි විශේෂයෙන්ම තේ කර්මාන්තේ වගේ දේවල් වලට. එතකොට ඊජිප්තුවේ 1%යි. හැබැයි ඒක ටර්න් ඕවර් ටැක්ස් එකක්. හැබැයි ඒකේ රිබේට් එකක් දෙනවා. ලංකාවේ අපනයනයට 30%ක් දාලා තියෙනවා අපනයනයට. ඉතින් හිතලා බලන්න පුළුවන් අපිට තියෙන ගැටලුව. හිතලා බලන්න පුළුවන් අපනයනයට අපි මුල් තැන දෙන්න ඕනේ. දැන් දේශීය නිෂ්පාදිකයව ලෝක වෙළඳපොළට ගෙනියන්න අදහස් හුඟක් තිබුණා. නමුත් වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. මම මේක කියන්න ඕනේ. හරිද? අගේ වැඩි කිරීමේ අපනයනය වැඩි කරන්න, ඒක දෙවෙනි කොටස. ඒකට වැඩපිළිවෙලක් ඉදිරිපත් වුණේ නැහැ. එතකොට FDI ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කරන්න වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ජෝන් කීපයක් ගැන කතා කළා. මේවා අලුත් ජෝන් නෙමෙයි. බටහිර පළාතත් මම දැක්ක, බස්නාහිර පළාතත් දාලා තියෙනවා. මොකද්ද ඔකේ අලුත්? හරිද? මෙතුමම දන්නවා, මේ කටුනායක විතරක් නෙමෙයි, අපි ඇවිල්ලා බොරළු ගොඩක් එකක් පටන් ගත්තානේ. හරිද? ඉතින් ඒ වගේ අපනයන එක එක තියෙනවා. අවිසාවෙල්ලේ අර මේ එක එක මේවා ඇරලා තියෙනවා. ඉතින් මේවා අලුත් දේවල් නෙමෙයි. මම කියන්නේ මේකයි. එකක් කිව්වා තනි ආයතනයක් පිහිටවන්න ඕනේ කියලා කිව්වා විදේශ ආයෝජනට. ඒක හුඟක් හොඳයි. අපි ඒකේ තර්කයක් නැහැ. හැබැයි කරුණා කරලා තියෙන ආයතන තියලා තවත් ආයතන නම් ඇති කරන්න එපා. එතකොට තියෙන ප්‍රශ්නේ දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ ඒවා ඒවා අලුතෙන් බලලා ඒ තනි ආයතන ඒ කිසියම් ගැන ඉඩම් ලබා දීම එක තැනකට ගේන්න ඕනේ කියලා කිව්වා. අපි ඒකටත් එකඟයි. ඒකට එකඟ වෙන්නේ හේතුව ඇවිල්ලා අර බහුමාදලි ප්‍රවාහන මධ්‍යස්ථානයක් හැදුවනේ මාකුමරේ. ඒතර මට මේ පුද්ගලික අත්දැකීමක්. මොරටුවෙත් ඒක හදන්න ගියා. ඒක හදන්න ගියාම නගර සභාව ගේන්න වුණා. UD ඒක ගේන්න වුණා. දුම්රිය දෙපාර්තමේන්තුව ගේන්න වුණා. හරිද? මහා මාර්ගය ගේන්න වුණා. මම දන්නේ තව කවුරු ගේන්න වුණා. ඔක්කොම ලව කැමති කරව ගන්න ඕනේ. ආයෝජන තීරණයක් හරි සංවර්ධන තීරණයක් කරනකොට. ඉතින් මං හිතන්නේ මේ සංශෝධනය කරන එක හොඳයි මේවා. මොකද අපේ මේක පහසු කරන්න නම් ව්‍යාපාරිකයන්ට යම්කිසි වෙනස් වීම කරන්න ඕනේ. එකක් මේක. මේ වගේ වෙනස් වීම කළ යුතුයමයි. ආසියාන් එකත් එක්ක එකතු වෙලා අපි කරන්න ඕනේ කියලා කිව්වා. ඒ ප්‍රශ්නයක් නැහැ. චීනය, ඉන්දියාව, තායිලන්ත එක නිදහස් වෙළඳ ගිවිසුම් කරන්න ඕනේ කියලා කිව්වා. ඒකෙත් ගැටලුවක් නැහැ, ප්‍රශ්නයක් නැව කරන්න ඕනේ. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මේකයි කතානායකතුමනි. මේව කතානායකතුමනි අදහස් මේ දාලා තියෙන්නේ. අදහස් දාලා තියෙන්නේ. කොහොමද කරන්නේ? කවදද කරන්නේ? අයවැය කතාවක ඒකයි තියෙන්නේ. කතානායකතුමනි මට ලැජ්ජයි කියන්න. කොමිටි ගානයි කොමිෂන් ගානයි කතානායකතුමා එකතු කරලා බැලුවද මම දන්නේ නැහැ. මේ කතාවෙන් පස්සේ කීයක් තිබුණද කියලා එකතු කරලා පොඩ්ඩක් බලන්න. කොමිටු ගානයි කොමිෂන් ගානයි ඒකයි මම කියන්නේ. ඒක ප්‍රායෝගික අදහස් ඉතින් අදහස් තියෙනවා. නමුත් ප්‍රායෝගිකද නැද්ද කියන එක. ඊට පස්සේ ඩිජිටල් තාක්ෂණය. හරිද? කිව්වා ඒ අනේ මන් දන්නේ මේ කිරියල්ල මැතිතුමායි මේ කරුණාතිලක මැතිතුමායි කියන UNP ගේ වර්කින් කමිටි එක වගේලු. මිතුමන්ලා මට වැඩි මේව ගැන දන්නවා. හරිද? ආ මේ ඩිජිටල් තාක්ෂණය ගැන කියනවා මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අදාළ නිලධාරීන් සැලසුම්ලත් කොමිටුවක් පත් කරන්න කියලා. කතානායක තුමනි 2001 දී මම බැංකුවක ප්‍රධානියා වෙලා ඉන්නකොට කොමිටුවක් පත් කළා. පත් කළා ඒ කමිටුවේ සභාපති මම. එදා ඒ කොමිටුව හරහා තමයි ඊ ශ්‍රී ලංකාව කියන වැඩපිළිවෙල ඉදිරිපත් කළේ. ඒක ආවේ කවුරු හරහාද? වත්මන් ජනාධිපතිතුමා අගමැති වෙලා ඉන්නකොට. ඊට පස්සේ ඉක්ත කියලා ආයතනයක් හැදුවා. ඉක්ත ආයතනය හදලා ඉවෙලා ඒක හැදුවා. අපි හැදුවා. මට මතකයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා බැනුගුත් අහනවා ඔය 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 මොකක් හරි ඔය කූඩුවක ඉඳගෙන මම පුද්ගලික අංශෙන් ඇවිල්ලා ඒකත් හැදුවා. ඉක්ත එකත් හැදුවා. ඉක්ත එකෙත් මුල් සභාපති මමයි. ඒක අවුරුදු 10කට හරියට ගියා. මොනවද වෙන්නේ කතානායකතුම ඊට පස්සේ දේශපාලනීකරණය වෙනවා. හරියට කරන්න හරන දේවල් අපි හරියට තියන්නේ දේශපාලනීකරණය කළා. බොහොම වාසනාවන්තයි. දැන් ඒක නැති කරලා තියෙන්නේ. හැබැයි මම මෙතන එකක් ප්‍රසිද්ධියෙම කියන්න ඕනේ. ඒ මං කියන දේ මේකයි. එදා මුදල් නැමැතිතුමාගේ කතාවෙන් කරුණාකරලා පැහැදිලි කරන්න මේවා ප්‍රතිසංස්කරණය කරනවා කියලා. හේතුව මේකයි. ඒවවල තමයි ඒ ඒ ආයතනවල අද එදා වගේ නෙමෙයි. ලංකාවේ ඩිජිටල් සාක්ෂණයත් ඒ කියන්නේ මෘදුකාංගයි නෙට්වර්ක් එකයි ඔක්කොම තියෙන්නේ ඒ ආයතනවල. පෝලිං ගහගෙන ඉන්නවා එක එක තැන්වල රට යන්න වීසා හොයාගෙන. අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, හිතනවට වැඩිය ගැඹුරු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේක මෙතන කියන්නේ. කරුණාකරලා සලකලා බලලා සලකලා බලලා. මොකද මේ ආයතනයේ කඩාකප්පීමක් වුණොත් ඒක වෙන්නේ අර අග්ගමැතිතුමා කියපු දේ හරියට තේරුම් ගන්න ඕනේ. නැත්නම් වැරදියට තේරුම් අරගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා, මුළු රටම කඩා වැටෙන්න පුළුවන්. මොකද දැන් තියෙනවා ජාලයක් හදලා තියෙන්නේ, නෙට්වර්ක් එකක් හදලා තියෙන්නේ. ඉතින් කතානායකතුමනි ඊට පස්සේ කනිජ සම්පත් ගැන කිව්වා. අපි ආයත් පත් කරනවා කිව්වා, කොමිටුමක් පත් කරනවා කිව්වා, ප්‍රතිපත්තියක් හදන්න. කතානායකතුමනි මම දන්නේ නැහැ කතානායකතුමා දන්නවද කියලා. අගමැතිතුමා දන්නවද කියලා මම දන්නේ නැහැ. දන්නවද ආයෝජකයන් මේ රටට ඇවිල්ලා අවුරුද්දක් බලාගෙන ඉන්නවා. අවුරුද්දක් බලාගෙන ඉන්නවා. මේ කනිජ සම්පත් අරගෙන ප්‍රොසෙස් කරලා මේක අපනයනය කරන්න. නමුත් මේ කනිජ සම්පත් ඔක්කොම ඉල්මනයිත් ඇතුළු ඔක්කොම මොනවද කරන්නේ? මේවා මේ බෑග් වල දාලා, ගෝණි වල දාලා දශක ගණන් වලට පිට රටවල් වලට යවනවා. මේවා වල එකතු කළ අගය 10 ගුණයක් වෙනවා එකපාරින්ම. හරිද? ඔස්ට්‍රේලියාවේ විශාලතම ආයෝජකයා ඇවිල්ලා තට්ටු කරගෙන යනවා ඇමති දොරවල් වල. හරිද? අපි ඒක දිහා බලන්නේ නැහැ. ඒකයි මං කියේ ප්‍රායෝගික වෙන්න ඕනේ. මෙතන කතා කරනවා කොමිටුමක් හදලා අපි හදමු කියලා ප්‍රතිපත්තියක්. ප්‍රතිපත්තිය හදනකොට ඒ ආයෝජකයා වෙන රටකට ගිහිල්ලා අපිට ඕකනේ දිගටම වෙලා තියෙන්නේ. ඒකනේ වියට්නාමේ 75 ගුණයකින් මේ කෙටි කාලය තුලදී අපනායනේ වැඩි වෙලා තියෙන්නේ ලංකාවේ 3 ගුණයයි. මොකද්ද මේකේ තේරුම? ඉතින් මම කියනවා, මම මේක දැක්ක නිසා කියනවා, ප්‍රායෝගික වන්න, ක්‍රියාවට යොදවන්න කියලා මම සඳහන් කරනවා. ඊට පස්සේ වියදම ගැන කතා කෙටි කෙටියෙන් වශයෙන් වියදම ගැන කියන්න ඕනේ. වියදම ගැන කියනකොට අපේ වියදම බැලුවොත් මම පටන් ගන්නේ ආරක්ෂක වියදමෙන්. හුඟක් අය මේව කතා කරන්න කැමති නැහැ. රට හදන්න යනවා නම් අපි දැන් දෙපැත්තේම අවංක වෙලා විවෘත වෙලා කතා කරන්න ඕනේ. ඒතර අපේ රටේ මුළු වියදමෙන් මේ අයවැයේ 10% යන්නේ ආරක්ෂක වියදම් වලට. අපි බැලුවත් අනිත් රටවල් වල ඉන්දියාවේ 9%යි. නමුත් ඉන්දියාවේ වියදම යන්නේ ඒගොල්ලන්ට බාහිර ප්‍රහාර තියෙනවා, බෝඩර් ඩිස්පියුට්ස් තියෙනවා. ඒ නිසා තමයි ඉන්දියාවට ඒක යන්නේ. නමුත් චීනයේ 5%යි, නේපාලයේ 5%යි, තායිලන්තයේ 5%යි, ඉන්දුනීසියාවේ 5%යි, අප්‍රිකාවේ රුවන්ඩාවේ 5%යි, ආසියාවේ ෆිලිපයිනියේ 4%යි, මලයාසියාවේ 4%යි, ඔස්ට්‍රේලියාවේ 4%යි, නවසීලන්තයේ 3%යි. මේ දූපත් තියෙන රටවලුත් මේ අතරේ තියෙනවා. හිතලා බලන්න පුළුවන්. අපි දූපතක් කියන්නේ සමහර තර්ක කරන්නේ. හරිද? සිම්බාබ්වේ වල 1%යි, ශ්‍රී ලංකාවේ 10%යි. අපි මේක හිතලා බලන්න ඕනේ. මේ මම මේ ගැන කතා කරනකොට කවුද කිව්වා ඔබතුමාට තේරෙන්නේ නැද්ද? ඔබතුමාට තේරෙන්නේ නැද්ද? මේක ආරක්ෂා කරන්න මං අහන්නේ කාගෙන්ද දෙයියනේ මේක ආරක්ෂා කරන්නේ? මේ රටවල ආරක්ෂා කරන්නේ විදේශිකයන්. අපිට ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ මේ අපේ පුරවැසියන්ගේ ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ. මොකද්ද මේ අපි කියන කතාව? අපි මූලික ප්‍රශ්නේ හදාගමු. මූලික ප්‍රශ්නේ හදාගමු. සාධාරණත්වය කරමු. එක හා සමානව ඔක්කොම සලකමු. එතකොට මේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේකට අපි මූණ දෙන්න ඕනේ. හරි, දවසකින් දෙකකින් මේක කරන්න බැහැ කියන එක මම පිළිගන්නවා. ඒක මම පිළිගන්නවා. රාජ්‍ය සේවයේ ගත්තොත් ලංකාවේ රාජ්‍ය සේවයේ 115ක් විතර ඉන්නවා. හරිද? මම බැලුවා ජපානයේ රාජ්‍ය සේවයේ කීයක් ඉන්නවද කියලා. 133ක් ඉන්නවා. ලංකාවේ 115යි, ජපානයේ 133යි. ලංකාවේ ලංකාවේ ජනගහනය එතකොට මිලියන 22යි. ජපානයේ ජනගහනය මිලියන 125යි. අපේ එක රාජ්‍ය සේවකයෙක් ඉන්නවා අපි 15 දිනක් බලා ගන්න. ජපානයේ එක රාජ්‍ය සේවකයෙක් ඉන්නවා 40ක් උතර බලා ගන්න. එතකොට ඒ කියන්නේ කාර්යක්ෂමතාවය ගැන හිතන්න පුළුවන්. ඒ ප්‍රතිශතය අපි පාවිච්චි කළොත් අපේ රාජ්‍ය
ඔබතුමා කාලය අවසානයි.
අවසන් කරන්න. අපේ රාජ්‍ය සේවය 106කින් විතර අඩු වෙන්න ඕනේ. එතකොට අපි කියනවා මේවා කරන්න බෑ මේ සසඳන්න බෑ සසඳන්න බෑ කියලා කියනවා. දෙයින එහෙනම් කාත් එක්කද සසඳන්නේ මේක හදන්න? එතන මගේ ඡන්දේ දිනන්න මම තවත් ආයෙත් බඳව ගන්නවද? රාජ්‍ය සේවය නැති කරලා තියෙන්නේ රාජ්‍ය සේවකයෝ නෙමෙයි දේශපාලඥයෝ. දේශපාලඥයෝ අපිට සොල්දාදුවෙක් කිසිම ප්‍රශ්නයක් නැහැ. රට වෙනුවෙන් වැඩක් කරලා තියෙන්නේ. නමුත් අපි කියන්නේ ඒක නෙමෙයි අපි කියන්නේ මේක හදන්න ඕනේ කියලා. ඉතින් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. අඥාන පිරිස් වලට තර්ක කළා මම තර්ක කරන්න යන්නේ නැහැ. වැඩපිළිවෙලක් තියෙන දින සහිත මේවා ගැන ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ එකඟයි කියලා මම දන්නවා. මම අවසන් කරන්න යනවා කතානායකතුමනි. මම අවසන් කරනකොට කියන්න ඕනේ හරිද? කුෂිකර්මයට, දීවර කර්මාන්තයට, වැවිලි කර්මාන්තයට, සංචාරක ව්‍යාපාරයට හරිද? මේවා වලට කුඩා ව්‍යාපාරිකයන්ට උත්තේජනයට කිසිම පැකේජ් එකක් තිබුණේ නැහැ කියලා මේකේ පැකේජ් එකක් තිබුණේ නැහැ කියලා මම කියන්න ඕනේ. අදාස් තිබුණා පැකේජ් එකක් තිබුණේ නැහැ කියලා. අන්තිමට කතානායකතුමනි මම පුදුම වෙච්ච කාරණයක් ඇවිල්ලා මේක මේ කතාවෙන්ම කියවන්න ඕනේ. රට ගොඩනැගීමෙන් දිවොස්සුව Taman ඇත්තේ ඇතැයි ප්‍රශ්නේ වලිගෙන් අල්ලාගෙන යමුකෝ කියන පිට පරිස්සම් වන්න. Taman බලයට පත් වූ සැනින් සොරුන් හා ජූසිතයන් හිරේ විලංගුවේ දමන්නේයි කීම එවැනි ප්‍රවාදයකි. දූෂණයෙන් හා නාස්තියෙන් තොර රටක් Taman බිහි කරන්නේ යයි කීම තවත් එවැනි ප්‍රවාදයකි. මොකද්ද කතානායකතුමනි කියන්නේ? මිනිසු පාරට බැස්සේ මොකටද? මිනිසු පාරට බැස්සේ මේ රටේ හොරු ඉන්නවා කියලා. ජනාධිපතිවරු, ඇමතිවරු, පාර්ලිමේන්ති මන්ත්‍රීවරු ගැන මේ බැස්සේ මොකද්ද මේ ඇවිල්ලා මෙතන කියන්නේ? මේ අදහස වැරදි සම්පූර්ණයෙන්ම. මම මේකයි කියන්නේ. කතාවල් නම් තියෙනවා. ඇයි ගේන්න බැරි? ඇයි ගේන්න බැරි? වත්කම් බැරකම් ප්‍රකාශයයි ප්‍රසිද්ධ කරන්න බැරි. මම යෝජනාවක් කරලා තියෙන පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී කෙනෙක් හැටියට වත්කම් බැරකම් මම අහන්න කැමතියි. ඇයි වත්මන් ජනාධිපතිතුමාට රනිල් වික්‍රමසිංහට ඇයි එතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ කරන්න බැරි? ඇයි මෙතන වාඩි වෙලා ඉන්නවා සමහරලාවට මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටමු ජනාධිපතිතුමා? ඇයි එතුමාට බැරි එතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතන ඉල වාඩි වෙනවා, හිටමු ජනාධිපති කෙනෙක්. ඇයි එතුමාට බැරි එතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න? ඒ තුන් දෙනා මට කවුද කිව්වා? ඇයි අනිත් ජනාධිපතිතුමා කියන්නේ? එයාගෙන මම කියන්නේ නැහැ. එයා මෙතන නැහැනේ. එයාගෙන තර්ක කළ වැඩක් නැහැ. මේ ඉන්න අයගෙන කියන්නේ. ඇයි ඒගොල්ලන්ට ප්‍රසිද්ධ කරන්න බැරි? ඒගොල්ලන් ප්‍රසිද්ධ කළොත් අපි සියලු දෙනාටම බේරෙන්න බෑ. අපි ඔක්කොම ප්‍රසිද්ධ කරන්න වෙනවා. ඉහළ නිලධාරීන්ට ප්‍රසිද්ධ කරන්න වෙනවා. රටක් හදන්න බෑ නීති සම්පාදනයෙන් විතරක්. රටක් හදන්නේ ආදර්ශයෙන් හදන්නේ. එනිසා තමයි මම මේ ඉල්ලීම කරන්නේ. නායකයෝ දැන් වෙලාව වෙවිලා තිනවා. ඒගොල්ලන්ගේ ප්‍රසිද්ධ කළොත් අපිට මේ රට හදන්න පුළුවන්. නීති ගේන්න. වත්කම් බැරකම් ප්‍රකාශයේ ස්වාධීන කරන්න සියබොක් එක, අල්ලස දූෂණයට එරෙහි කොමිෂන් සභාව, ස්ටෝලන් ඇසට්ස් රිකවරි නීතිය ගේන්න. ස්වාධීන නඩු පවරීමේ කාර්යාලයක්. මම අහන්න කැමති විජේදාස රාජපක්ෂ මැතිතුමාගෙන් අර මේවා ඉක්මනට ගේන්න. ප්‍රමාද කරන්න ඕනේ නැහැනේ. මේවා අපි ඔක්කොම එකඟ වෙන්න පුළුවන් දේවල්නේ. මේවා ඉක්මනට ගේන්න කියලා කියනවා. මම කියනවා මුදල් ඇමතිතුමාට කියනවා ජනතාව ත්‍රිලෝක විජයපත්‍ර වලින් මත් කරලා සුරංග කතාවල් කියලා හරියන්නේ නැහැ. රට බංකොලොත් වෙච්ච බව කාටවත් අමතක වෙන්නේ නැහැ. ඒකට දැක්මක් පමණක් නෙමෙයි දිනවකවානු සහිත වැඩපිළිවෙලක් දෙන්න කියලා මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියමට ලබා දුන්න කාලය ගැන.